Honorable Harshana Surya Peruma, you may start now. You got 20 minutes.
Thank you very much, Honorable Deputy Speaker. Today the segment is based on the introduction of VAT amendments. 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සහ 2017 අංක 27 දරන අංක 24 දරන දේශීය ආදායම් පනත සඳහා වූ සංශෝධන තමයි මේ තුලින් සාකච්ඡාවට භාජනය කරන්නේ මේ පිළිබඳව මුලින් හැඳින්වීමක් කරනවා නම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ තියෙන සංශෝධනයන් මේ පනතට අදාළ කරන සංශෝධනයන් ප්‍රධාන වශයෙන් කොටස් තුනක් විදියට අපිට දකින්නට පුළුවන් පළවෙනි කොටස තමයි 2024 ජනවාරි මාස පළවෙනිදා අඳුන්වා දෙන ලද ඒ වැට් බදු පනත එහෙම නැත්නම් එකතු කළ අගය මත පනවන බදු තිබුණු ඒ පනතේ තියෙන අඩුපාඩුකම් ගණනාවක් තිබුණා ඒ අඩුපාඩුකම් නිවැරදි කිරීම සඳහා අවශ්‍ය කරන සංශෝධන දෙවැනි කොටස තමයි මම කිව්වා කොටස් තුනක් තියෙනවා කියලා දෙවැනි කොටස තමයි වර්තමාන රජය පත්වීමත් සමග මේ ඒකට සමගාමීව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලට අදාළ බදු ක්‍රමයට එකඟ වෙන සංශෝධන හඳුන්වා දීම තුන්වෙනි එක තමයි incidental changes එහෙම නැත්නම් වදන් වල තැන් තැන් වලට තියෙන නිවැරදි කිරීම් සංශෝධනයන් ලබා දීම ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි මේකට අවධානය යොමු කළොත් මෙහි පළවෙනි කාරණය ඒ තමයි 2024 ජනවාරි මාස පළවෙනිදා ඉදිරිපත් කරන ලද වැට් බඩු වැට් ඒ පනතට තියෙන අඩුපාඩු නිවැරදි කිරීම සඳහා වර්තමාන රජය ගෙන ඇති ක්‍රියාමාර්ග අපි දන්නවා මේ රට මේ තත්වයට පත් වෙලා තියෙන්නේ එක පැත්තකින් වැරදි ප්‍රතිපත්ති ඉතිහාසයේ ක්‍රියාත්මක කරපු ඊළඟට අනපනක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරද්දී නිසි ලෙස අවශ්‍ය කරුණුවලට නිසි අවධානය යොමු නොකරපු නිසා රජයට අවශ්‍ය කරන බදු එකතු කරවා ගන්නට බැරි වුණා බදු ගෙවන පුරවැසියන් අනවශ්‍ය ලෙස පීඩණයට පත් වුණා ඒ වගේම ඒ වගේ ගැටලු මතුවෙච්ච බව දැනගත්තම ඒ ගැටලු වලට නිසි පිළිතුරු නිසි වේලාවට ලබා දුන්නේ නැහැ වර්තමාන රජය මේ නිසා තමයි මේ අඩුපාඩු නිවැරදි කරන්නට අවශ්‍ය වැඩපිළිවෙල සූදානම් කරේ මොනවද මේ නිවැරදි කිරීම ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2024 ජනවාරි මාස පළවෙනි දින සිට මේ සංශෝධන ඉදිරිපත් කරන අවස්ථාව දක්වා එකක් තමයි සේවා යෝජකයා විසින් සේවා දායකයාට නොමිලේ දෙන ආහාරවලට ප්‍රවාහන පහසුකම් වලට සේවා දායකයා විසින් දී කරන සැපයුම වැටබල් සප්ලයි එකක් එහෙම නැත්නම් එකතු කළ අගය මත බදු අය කළ යුතු එකක් බවට තමයි පනතේ සඳහන් වෙලා තිබුණේ මේ තුලින් අපේ නිෂ්පාදන ආයතන අපේ සේවා දායකයෝ ලොකු අපහසුතාවයකට පත් වෙලා තිබුණා තමන්ගේ සේවකයන්ට නොමිලේ දෙන කෑමවලටත් මේ පසුගිය 2024 ජනවාරි මාසේ පළවෙනිදා සිට වැට් ගෙවන්නට නියම වෙලා තිබුණා. ඒ වගේ තමයි අපි දන්නවා සේවා ස්ථානවලට පහසුවෙන් ළඟා වීමට නැවත වැඩ ඇරිලා ගෙදර යන්නට සේවා යෝජකයෝ සේවා දායකයෝ එකතු වෙලා ක්‍රමවේදයක් සූදානම් කර තිබුණා නොමිලේ ප්‍රවාහන පහසුකම් දෙන්නට. පසුගිය රජයේ ක්‍රමවේදයට අනුව ඒකටත් වැට් බදු ගහලා තිබුණා. වර්තමාන රජය මේකට මේ සේවා ආයතන කර්මාන්ත ශාලා රජයේ සමග සාකච්ඡා කරලා තමන් පත් වෙලා තියෙන අපහසුතාවය පිළිබඳව දිගින් දිනට සාකච්ඡා කරලා ඉවර වෙලා එකඟතාවයකට ඇවිල්ලා ඒවා නිවැරදි කරවන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරා මේ වැට් බදු සංසේදනයේන පළවෙනි එක ඒක තමයි මෙතුවක්කල් ඒකට ගහපු වැට් මේ තුලින් ඉවත් කරලා දාලා අපේ වැඩ කරන ජනතාවට අවශ්‍ය සහනය වගේම අපේ ආයතනවලට අවශ්‍ය එකෙන් සහනය ලබා දීලා තියෙනවා දෙවනි කාරණය මේ අඩුපාඩු නිවැරදි කිරීමේ ක්‍රමවේදය ඒ තමයි ලංකාවේ තියෙන තැපැල් මුද්දරවලට මේ පරණ 2024 ජනවාරි මාසයේ තියෙන වැට් පනතෙන් භාවිත නොකළ පළාත් සභාවක හෝ සමාජවාදී ජනරජයේ ආණ්ඩුවේ තියෙන භාවිතා නොකළ තැපැල් සහ ආදායම් මුද්දරවලට මුහුණත වටිනාකමට අනුව වැට් ගෙවිය යුතුයයි සඳහන් වෙලා තිබුණා අපි දන්නවා ඒක ප්‍රායෝගික දෙයක් නෙමෙයි මුද්දරේම ගහලා තියෙනවා මුද්දරේ වටිනාකම කීයද කියලා ඒක උඩින් තව සැරයක් වැට් එකක් ගහන්නට හැකියාවක් නැහැ කන්ෆියුෂන් එකක් එනවා මේ නිවැරදි කිරීම පසුගිය වසර පුරාම කෙරිලා තිබුණේ නැහැ වර්තමාන ආණ්ඩුව බලය ලබාගෙන මේ පිළිබඳව සාකච්ඡාවෙන් එන තොරතුරු අනුව ලැබෙන ඉල්ලීම් මත පදනම් කරලා ඒවා ප්‍රයෝරිටයිස් කරලා ඒ ගැටලුව විසඳන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ අනුව ඒ අයිතමය zero rated එහෙම නැත්නම් ශූන්‍ය වැට් අනුපාතයට ගෙනෙල්ලා මේ ගැටලුව විසඳන්නට ආණ්ඩුව කටයුතු කරලා තියෙනවා. මේ මම එකින් එක කියාගෙන යන්නේ පරණ ආණ්ඩුවල තිබුණු ගැටලු විසඳන්නට වර්තමාන රජය ක්‍රියාත්මක කරලා තියෙන හැටි. ඉතාමත් කෙටි කාලයක් තුළ තුන්වෙනි කාරණය, මේ අනුව ප්‍රතිරක්ෂණය සඳහා දැනට තියෙන වැට්බදු පනතට අනුව ශ්‍රී ලංකාවෙන් පිටත ප්‍රතිරක්ෂණකරුවෙකුගෙන් බැංකුවක් කරහා ඕනෑම දේශීය රක්ෂණ සමාගමක් වෙත විදේශ මුදලින් ලබා ගන්නා ප්‍රතිරක්ෂණ කොමිස්සෝ වන්දි සඳහා දැනට තිබුණා වැට් එක ලයබල් කරලා. ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද? දැනට හානි පූර්ණයක් වෙච්ච වෙලාවක, ඇක්සිඩන්ට් එකක් වෙච්ච වෙලාවක, නැත්නම් ජීවිත හානියක් වෙච්ච වෙලාවක ඒකට අවශ්‍ය කරන රක්ෂණය දේශීය රක්ෂණ සමාගමෙන් වන්දිය ලබා දෙනකොට ඒකේ රික්වයර්මන්ට් එකක් තිබුණා, රෙගියුලේටරි රික්වයර්මන්ට් එකක්, රීඉන්ෂුරන්ස් එකක් අරගෙන තියාගන්නට ඕන ආයතනයේ අවධානම අඩු කර ගැනීම සඳහා. ඒ රීඉන්ෂුරන්ස් ආයතනය විසින් නැවත වතාවක් රක්ෂණ සමාගමට අර වන්දියේ කොටස, අදාළ කොටස ලබා දෙනකොට ඒකටත් වැට් එක ගහලා තිබුණා. මේ වැට් එක අයින් කරේ නැත්තම් මේකෙන් වෙන දුර්විපාකය මොකක්ද? සමාජයට අපේ ඉන්ෂුරන්ස් ප්‍රීමියම් වල අගය වැඩි වෙන්නට තිබුණා. අපිට අවශ්‍ය කරන්නේ මේ සමාජය රක්ෂණය කරන වැඩපිළිවෙලට ගෙනියන්නට, ඒ ව්‍යාපාර වැඩි දියුණු කරන ක්‍රමවේදයට. මෙන්න මේ ගැටලුවත් විසඳන්නට මේ බදු පනතෙන් මේ සංශෝධනයන්ගෙන් වර්තමාන රජය කටයුතු කරලා තියෙනවා. ඊළඟ ගැටලුව තමයි මේකෙන් මැදිහත් වෙලා විසඳන දැනට ගුවන් යානා එන්ජින් සහ අමතර කොටස් වලට මේ 2024 ජනවාරි මාස පළවෙනිදා මම ඒ කොටස කියවන්නම්. රේගු කාර්ය සඳහා නිශ්චිතව සඳහන් කරන ලද සංයෝජිත වර්ගීකරණ අංකය, එහෙම නැත්නම් HS කෝඩ් යටතේ හඳුනාගෙන ඇති ගුවන් යානා එන්ජින් හෝ ගුවන් යානා අමතර කොටස් යන අයිතමය වැට්බදු පනතේ පළමුවන උපලේඛනයේ තුන්වෙනි කොටසට ඉවත් දැනට ඇතුළත් වෙලා තියෙනවා. මේ සංශෝධනය මගින් ඉවත් කරනවා. මොකක්ද මේකෙන් අදහස් කරන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි? ගුවන් යානා එන්ජින් සහ අමතර කොටස් වලට වැට් චාර්ජ් කරලා තිබුණේ නැහැ. නමුත් ඒක අත්වැරදීමකින් සිදු වෙලා තිබුණු බවත්, එය වැට් වලට ලයබල් එහෙම නැත්නම් ගෙවිය යුතු අගේ එකතු කළ මත වැට් ගෙවිය යුතු බවට තිබුණු ඒ සාකච්ඡාවට අනුව ඒ පදනම තේරුම් අරගෙන එයත් මේ අවස්ථාවේදී නිවැරදි කරලා තියෙනවා. එහෙනම් ඊළඟ කාරණය මොකක්ද මේ ක්‍රමවේදී මේ සංශෝධනය තුළින් නිවැරදි වෙන? ඒ තමයි පිරිසැකසුම් නොකළ කෘෂි නිෂ්පාදනයේ නිර්වචනයේ යම් ගැටලුවක් තිබුණා. මේ නිර්වචනයේ ගැටලුව නිසා සමාජයේ කතාවක් හැදිලා තිබුණා. යම් යම් කෘෂි නිෂ්පාදනවලට, සත්ව නිෂ්පාදනයන්ට සම්බන්ධ වෙලා තියෙන පිරිසට අසාධාරණයක් වෙලා තියෙනවා අය මේ නිර්වචනයේ ගැටලුව ලියා දෙන්නට කියලා. ඒකේ එක කොටසක් තමයි බිත්තරවලට, එහෙම නැත්නම් සත්ව නිෂ්පාදන ආශ්‍රිතව බිත්තර සහ කුකුල් මස් නිෂ්පාදනයන්ට අදාළව තියෙන ගැටලුව. මේකට 2024 ජනවාරි මාස පළවෙනිදා ඉඳලා වැට් ගෙවිය යුතු බව නීතියේ පැහැදිලිව සඳහන් වෙලා තිබුණා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, honorable deputy speaker, I need to emphasize it was a legal requirement according to the law in operation that VAT is payable on eggs at the time of sale. So it was a requirement according to the current law prevailing from 1st January 2024. During the negotiations and the discussions with IMF, we requested, honorable president requested to exempt VAT from the VAT that is being charged on eggs. So vartamana aanduwa visin utsaha kale දැනට 2024 ජනවාරි මාස පළවෙනි දින සිට මේ බිත්තරවලට චාර්ජ් කරලා තියෙන වැට් එක නිදහස් කරගන්නට ඒ සාකච්ඡාවලදී අවස්ථාව ඒකට උදා වුණේ නැහැ. නමුත් සමාජයේ වැරදි මතයක් ගොඩනගන්නට සමහර පිරිස් උත්සාහ කරන බව අපිට දකින්නට ලැබුණා. වර්තමාන ආණ්ඩුව බිත්තරවලට වැට් දානවා කියලා ඒක තනිකරම වැරදි මතයක්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, බිත්තරවලට සහ ඒ අදාළ නිෂ්පාදනයන්ට වැට් අයවිය යුතු බව 2024 ජනවාරි මාසේ පළවෙනිදා ඉඳලා නීතියේ තියෙනවා. මේ දැන් කරලා තියෙන්නේ නිර්වචනයේ තියෙන ගැට අවශ්‍ය සහනයක් අවශ්‍ය සැකසුම ලබා දීම තමයි නිර්වචනයේ තියෙන ගැටලුව විසඳා ගන්න අලුතෙන් වැට් බදු පැනවීමක් නෙමෙයි. එහෙනම් මේ තුලින් කෙනෙකුට හිතන්නට පුළුවන් වැට් බද්දට විස්තර නිෂ්පාදනයේ යටත් නිෂ්පාදකයෝ යටත් වෙනවා නම් ඒගොල්ලෝ මේකට ගැටලුවක් මේ දිසා ගැටලුවකට මැදිහත් වෙනවා නේද කියලා. මොකද අපින්නට දකින්නට ලැබුණා සමාජයේ විතර මිලේ වෙනසක් වෙලා තියෙනවා මේ දවස්වල. කෙනෙක් ඒකට උත්සාහ කරනවා වැරදි ලෙස නිර්වචනයක් දෙන්න, අර්ථකථනයක් දෙන්න, රජය විසින් වැට් වැඩි කරලා විතර මිල වැඩි කරා කියලා. ඒක සම්පූර්ණ වැරදි මතයක්. රජය කිසි විටකත් විතරවලට මේ වර්තමාන ආණ්ඩුව අලුතෙන් වැට් බද්දක් පැනවලා නැහැ. ඒක දැනට තියෙන වැට් බද්දම තමයි. දැනට තියෙන වැට් බද්දට අමතරව තව තියෙන කාරණයක් තියෙනවා අපි බලන්නට ඕන. ඒ තමයි බිත්තර නිෂ්පාදකෙක් ඔනබල් ඩෙපියුටි ස්පීකර් ගරු නියෝජක කතානායකතුමනි, බිත්තර නිෂ්පාදකෙක් තමන්ගේ වාර්ෂික පිරිවැටුම රුපියල් ලක්ෂ 600කට වැඩි නම් තමයි වැට් බද්දට යටත් වෙන ව්‍යාපාරිකයෙක් වෙන්නේ. එහෙම නැත්නම් ඇනුවල් ටර්නෝවර් ඉස් මෝ දැන් 60 මිලියන්. තව විදියකින් බැලුවොත් කාර්තුවකට තියෙන පිරිවැටුම රුපියල් ලක්ෂ 150කට වඩා වැඩි නම් තමයි බිත්තරවලට මේ තියෙන වැට් එක ගෙවන්නට ඕන. එහෙම නැත්නම් මාසයක තියෙන සේල් එක රුපියල් ලක්ෂ 50කට වඩා වැඩි නම් තමයි ගෙවන්නට තියෙන්නේ. යම්කිසි බිත්තර නිෂ්පාදකෙක් මේ සීමාවන් වලට අහුවෙලා දැනට වැට් ගෙවන්නට සිදු වෙනවා නම් අපි දන්නවා අවුට්පුට් වැට් එක වගේම ඉන්පුට් වැට් එක, එහෙම නැත්නම් තමන්ගේ නිෂ්පාදනයට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේදී තියෙන ගෙවන ලද වැට් ප්‍රමාණය බදු ප්‍රමාණය සෙට් ඔෆ් කරලා ඒ නෙට් ඉෆෙක්ට් එක තමයි නැවතවතාවක් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට ලබා දෙන්නට තියෙන්නේ. ඒ තුලින් වැට් ගෙවන ආයතනයන්ට අවශ්‍ය සහනය ලැබෙනවා. එහෙනම් කෙනෙකුට අහන්න පුළුවන් වැට් බදු නොගෙවන බිත්තර නිෂ්පාදකයෙකුට මේ තුලින් සහනයක් ලැබෙන්නේ නැද්ද කියලා. ගරු නියෝජක කතානායකතුමනි, නීතියේ කිසිම බාධාවක් නැහැ දැනට වැට් බදු නොගවෙන කෙනෙකුට මිලියන 60 සීමාව, එහෙම නැත්නම් ලක්ෂ 600 සීමාවට අඩු කෙනෙක් වැට් බද්දට ලියාපදිංචි වීමට කිසිම තහංචියක් නැහැ. ඒ ව්‍යාපාරිකයන්ටත් පුළුවන් වැට් බද්දට ලියාපදිංචි වෙලා අවශ්‍ය විදියට ඉන්පුට් ටැක්ස් එකට අවශ්‍ය කරන ක්‍රෙඩිට් එක ගන්න. අපි දන්නවා සත්ව නිෂ්පාදනවල වැඩි පිරිවයක් යන්නේ නිෂ්පාදන වියදමට, එහෙම නැත්නම් කෑමවලට, ඒ සත්ව ආහාරවලට. ඒ සත්ව ආහාරවලට තියෙන වැට් බදු ඉන්පුට් ටැක්ස් එකෙන් අරගෙන තමන්ගේ නිෂ්පාදන පිරිවැය අඩු කරගන්නටත් මේ තුලින් අවස්ථාව සූදානම් වෙලා තියෙනවා. මේ ක්‍රමය තුලින් මේ වර්තමාන රජය උත්සාහ කරන්නේ මේ ක්‍රමය කාර්යක්ෂම කරලා පුළුවන් තරම් හැකි සෑම අවස්ථාවකම රටේ ජනතාවට ව්‍යාපාරිකයන්ට අවශ්‍ය සහනය ලබා දෙන එක. ඊළඟ කාරණය තමයි මේ වැට් බදු සංශෝධනයට යටත් වෙන දැනට විදුලි බලය උත්පාදනය කිරීම පිණිස ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය වෙත සපයනු ලබන ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් රසායනික නැප්තා ආනයනය කිරීම යන නිදහස් කිරීම ලබා දෙන වැට් බදු පනතේ තුන්වන කොටසේ අවශ්‍ය කොටස සංශෝධනය කිරීමයි. මම ඒකට සරල පැහැදිලි කිරීමක් කරන්නම්. විදුලි බල මණ්ඩලයට අවශ්‍ය කරන විද්‍යුත් උපාදනය කිරීම සඳහා මේ නැප්තා භාවිතා කරන අවස්ථාවකදී ක්‍රම දෙකකින් නැප්තා ලබා ගන්නවා. එකක් තමයි දේශීයව පිරිපහදු කරන ක්‍රමවේදය තුළින් නිපදවන නැප්තා සහ විදේශයන්ගෙන් ආනයනය කරන නැප්තා. දැනට තියෙනවා ගැටලුවක් මතුවෙලා එකකට වැට් බදු අය කරනවා, අනිත් එකකට වැට් බදු අය කරන්නේ නැහැ. මෙන්න මේ ගැටලුව විසඳනවා මේ සංශෝධනය තුළින්. මං කලින් සඳහන් කරා වගේ වර්තමාන රජය මේ වැඩපිළිවෙල තුළදී ව්‍යාපාරිකයන්ට තියෙන ගැටලු විසඳන්නට අවශ්‍ය ප්‍රතිපාදන තමයි මේ වැට් බදු සංශෝධනයට යටත් කරලා තියෙන්නේ, ගෙනෙලා තියෙන්නේ. මං මුලින් අවස්ථා තුනක් කිව්වා ගරු නියෝජක කතානායකතුමනි. එකක් පරණ වැරදි නිවැරදි කිරීම, ඒ කොටස තමයි දැන් මම මේ පැහැදිලි කරේ. ඊළඟට මම දෙවෙනි කාරණයේ විදියට කිව්වා අලුත් ආණ්ඩුවෙන් වර්තමාන රජය විසින් මේ වැට් බදු මේ වැට් පනතට ගෙනලා තියෙන කොටස්, ඒකේ පළවෙනි එක තමයි දේශීය දියර කිරි සහ යෝගට් සඳහා මෙතුවක්කල් 2024 ජනවාරි මාස පළවෙනි දාසිදලා වැට් ලයිබල් විදියට වැට් අය කරගෙන තිබුණා. වර්තමාන රජය අතිගරු ජනාධිපතිතුමාගේ මැදිහත් වීම තුළින් ඒ අවශ්‍ය සාකච්ඡා කරලා ඒ අවශ්‍ය සහනය ලබාගෙන අපි IMF වැඩසටහනක තුල සිටියත් මේ අවශ්‍යතාවය සඳහන් කරලා ඒ ප්‍රතිලාභය ලබාගෙන වැට් බදු සහනය දේශීය දියර කිරි නිෂ්පාදකින්ට සහ දේශීය යෝගට් නිෂ්පාදකින්ට ලබා දීලා තියෙනවා. ඉතාමත් සතුටුයි කියන්නට මේ අප්‍රේල් පළවෙනිදා ඉඳලම අද මේ සාකච්ඡාවට බඳුන් වුණත් මේ පනත අපි දැක්කා සමහර දේශීය දියරකිරි නිෂ්පාදකයෝ සහ යෝගට් නිෂ්පාදකයෝ අප්‍රේල් පළවෙනිදා සිටම අගය කළ යුතුයි නියෝජ්‍ය කතානායකතුමනි පුවත්පත්වල දැන්වීම් දාලා තිබුණා. අපි මේ බැද්බදු සහනය ජනතාවට ලබා දීම සඳහා මිල ගණන් අඩු කරනවා කියලා. යම්කිසි ව්‍යාපාරිකයෙක් මේ දක්වා ඒ සහනය තමන්ගේ කන්සියුමර්ස්ලට පාරිභෝගික ජනතාවට ලබා දුන්නේ නැත්නම් අපි කාරුණිකව ඉල්ලා සිටිනවා මේ 18% සහනය මේ පාරිභෝගික ජනතාවට ලබා දෙන්නට කඩිනමින් කටයුතු කරන්නයි කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ එසේ කරනු ඇතැයි රජය ඉතාමත් විමසිල්ලිවත්ව ඒ දෙස බලාගෙන සිටිනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දෙවැනි කාරණය තමයි අපේ ආණ්ඩුව දේශපාලන කතිකාවතේ තියෙනකොට අපේ මැනිෆෙස්ටෝ එකෙත් සඳහන් කරලා තිබුණා ලෙවල් ප්ලේයින් ෆීල්ඩ් එකක් හදනවා. මේ ව්‍යාපාරිකයන්ට සම තලයක් අපි සූදානම් කරලා දෙනවා තමන්ගේ ව්‍යාපාරි කටයුතු කරගෙන යන්නට. අන්නේ සඳහන් කරපු කාරණාව ඉෂ්ට කිරීම වෙනුවෙන් තව සංශෝධනයක් ගෙනෙලා තියෙනවා. ඒ තමයි නිර්වාසික තැනැත්තකු විසින් ඉලෙක්ට්‍රොනික වේදිකාවක් හරහා සිදු කරන සේපා සැපයීම සඳහා එකතු කළ අගය මත බදු පැනවීම. ඒකෙන් අලුතෙන් මේ වැට් බද්ද පනවලා තියෙන්නේ දැනට දේශීයව ඩිජිටල් ප්ලට්ෆෝම් එකක් හරිගස්සලා දේශීය ආයතනයක් සර්විස් එකක් සප්ලයි කරනවා නම් රටට ඒ දේශීය ආයතනයට ලංකාව තුල සිටින ආයතනයට 18% වැට් බද්දක් අය කරනවා. නමුත් විදේශීය ආයතනයක් එම සේවාවම ලංකාව තුල සැපෙව්වොත් ඒගොල්ලන්ට වැට් බද්ද අය කරේ නැහැ. මේකෙන් දේශීය නිෂ්පාදකයෝ දේශීය ආයතන විශාල ගැටලුවකට මැදිහත් වෙලා තිබුණා. මෙන්න මේ ගැටලුව අවම කිරීම සඳහා ලෙවල් ප්ලේයින් ෆීල්ඩ් එකක් සමතලයක් සූදානම් කිරීමට මේ ගැටලුව මේ අවස්ථාවේදී විසඳලා තියෙනවා. ඊළඟට වැදගත් කාරණාවක් තමයි S-VAT සම්බන්ධයෙන් මේ සිම්ප්ලිෆයිඩ් VAT සිස්ටම් එක කියන එක පිළිබඳව දැනට තියෙන ක්‍රමවේදයේ අනුව තියෙනවා. ව්‍යාපාරිකයන්ට විශේෂයෙන්ම අපනයනකරුවන්ට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මුදලින් බදු නොගෙවා වැට් බද්ද මුදලින් නොගෙවා ඒකට අවශ්‍ය ලියකියවිලි එහෙම නැත්නම් ඩොකියුමන්ට්ස් බාර දීලා ඒ ගිණුම් පියවන්නට අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒක තමයි වර්තමාන ක්‍රියාපටිපාටිය. ඒ තුළින් ව්‍යාපාරිකයන්ට අපනයනකරුවන්ට යම්කිසි ඒගොල්ලන්ගේ කෑෂ් ෆ්ලෝ එකට මුදල් ප්‍රවාහයට අවශ්‍ය කරන සහනයක් ලැබී තිබෙන බව අපිට පේන්නට තියෙනවා. මෙහිදී ලෝකල් සප්ලයිස් එහෙම නැත්නම් දේශීය වශයෙන් මේ වැඩපිළිවෙලට සම්බන්ධ වෙන ව්‍යාපාරිකයෝ ඉන්නවා. එක්ස්පෝර්ටර්ස්ලා එහෙම නැත්නම් අපනයනකරුවන් 50%ට වඩා වැඩි ප්‍රතිශතයක් තමන්ගේ නිෂ්පාදනයෙන් අපනයනය කරන සහ 50%ට අඩුවෙන් අපනයනය කරන කියලා ප්‍රධාන කොටස් දෙකක් ඉන්නවා. ඒ වගේම තමයි මේ ක්‍රමවේදය තුලින් දැනට ඩිජිටල් ක්‍රමවේදයක් තිබුණේ නැහැ, නැත්නම් පරිගණකගත ක්‍රමවේදයක් තිබුණේ නැහැ. මේ ක්‍රමය ක්‍රියාත්මක කරන්නට අවශ්‍යයි වසර ගණනාවක් රජයේ සූදානමින් සිටියට ක්‍රියාත්මක කරගන්නට බැරි වෙලා හිටියා. වර්තමාන රජය මේ ආණ්ඩුව බාර අරගෙන මේ ක්‍රමවේදය අධ්‍යයනය කරලා අපේ ඩිජිටල් කරණය කරන වැඩපිළිවෙල යටතේ මේ ක්‍රමය තවදුරටත් ඉදිරියට ගෙනියන්නට අවශ්‍ය වැඩපිළිවෙල සූදානම් කරා. කියන්න සතුටුයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මුලින් තිබුණු තත්වයට වඩා අවශ්‍ය සාකච්ඡා කරමින් ආයතන සම්බන්ධ කරමින් විශේෂඥ දැනුම ලබා ගනිමින් මේ පද්ධතිය මේ වෙන විට සෑහෙන මට්ටමකට සූදානම් කරලායි තියෙන්නේ. ඒකේ සමහර කොටස් තිබුණා ඉම්ප්ලිමෙන්ට් කිරීම ක්‍රියාත්මක කිරීම සඳහා පනත පාස්විය යුතුයි පාර්ලිමේන්තුවේ, නැත්නම් ඇම්බිගියුටි එකක් අවිනිශ්චිතභාවයක් තියෙනවා ඉදිරි කටයුතු ක්‍රියා කරගෙන යාම සඳහා. ඒකත් අපි විශ්වාස කරනවා දැන් මේ පනත පාස් වුණාට පස්සේ ඉදිරි කටයුතු කරගන්නට ඒක බාධාවක් වෙන එකක් නැහැයි කියලා. නමුත් මෙහිදී අවශ්‍ය කරන මේ කාර්යක්ෂමතාවය මේ ක්‍රියාත්මක කිරීම තුළින් දැනට මැනුවලි කරන ඩොකියුමන්ට්ස් පාවිච්චි කරලා කරන ස්වැට් ක්‍රමය ඩිජිටල් සිස්ටම් එකක් කරහා කොහොමද කරන්නේ, ඒ තුළින් කාර්යක්ෂමතාවය ගෙන එනවා සිස්ටම් එකට, විනිවිදභාවය ගෙන එනවා සිස්ටම් එකට, වංචාවලට
දූෂණය වලට
බොහොම ස්තුතියි තියෙන ඉඩකඩ අඩු කරලා දෙනවා. මොකක්ද මේ සිස්ටම් එකේ තිබුණයි කියන ලීකේජ් එක? සමහර වෙලාවට මේ ඉම්පෝට් කරන මේ භාණ්ඩ නැවත අපනයනය කිරීම සඳහා කර කියලා ඉම්පෝට් කරා වෙන්නට පුළුවන්. අපිට නිසි ක්‍රමවේදයක් තිබුණේ නැහැ. ඒයින් කොටසක් හරි ලෝකල් මාකට් එකට ලීක් වුණාද කියලා නිසිලස හොයාගන්නට. නමුත් මේ ක්‍රමවේදය තුලින් අවශ්‍ය වැඩපිළිවෙල සූදානම් කෙරෙනවා. පරිගණක පද්ධතියට ඩිජිටල් ක්‍රමවේදයට සම්බන්ධ කරවීම තුලින් ඒ ඔටෝමැටික් මැචින් සිස්ටම් එකක් කරහා ඒක තියෙන රිස්ක් එක මිනිමයිස් කරලා දෙන්නට. නමුත් මේ පිළිවෙල කරගන්නට නම් සිස්ටම් එක නිවැරදි ලෙස ඩිවලොප් කරන්නට අවශ්‍ය වැඩපිළිවෙල සූදානම් කරන්නට ඕන. ඒකට අවශ්‍ය ප්‍රොසෙස් එක ක්‍රියාත්මක කරවලා තියෙනවා. ඒකට අවශ්‍ය රිසෝර්සස් අවශ්‍ය සම්පත් දායකත්වය ලබා දීලා තියෙනවා. මේ තුලින් බලාපොරොත්තු වෙනවා උපරිම දින 45ක කාලයක් ඇතුළත තමන්ගේ රිස්ක් කැටගරයිසේෂන් එක අවදානම් ප්‍රමාණය ලෝ, මීඩියම්, හයි කියලා කැටගරයිසේෂන් එකකට අනුව යම්කිසි ව්‍යාපාරිකයෙක් තමන්ගේ කන්ඩක්ට් එක අනුව වැඩ කටයුතු කරන ආකාරය අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නිසි වේලාවට බදු ගෙව්වා නම්, වදු වංචාවලට සහභාගීයි සඳහන් නොතිබී තිබුණා නම්, අවශ්‍ය ලියකියවිලි නිසි ලෙස සම්බන්ධ ලබා දීලා තිබුණා නම්, ලෝ කියන කැටගරියකට යාව වැටෙනවා, නැත්නම් මීඩියම් කියන කැටගරියකට වැටෙනවා. උපරිම දින 45ක් ඇතුළත මේ ලෝ ඇන්ඩ් මීඩියම් කැටගරියකේ ඉන්න ව්‍යාපාරිකයන්ට මේ රිෆන්ඩ් එක ලබා ගන්නට මේ තුලින් හැකියාව ලැබෙනවා. දැනට තිබුණු ගැටලුවක් තමයි ව්‍යාපාරිකයන්ගේ සාධාරණ කන්සර්න් එකක් තිබුණා. මේ දක්වා රිෆන්ඩ් රජය දීලා තිබුණ නෑ කියන එක ඒක සාධාරණ කන්සර්න් එකක් අපනයන කරුවන්ගෙන් ලැබිච්ච. ඒකට හේතුව තමයි පසුගිය රජයන්ගේ අපි හොඳාකාර දන්නවා රජයන්ගේ තිබිච්ච කාර්යක්ෂමතාවය පොලිටිකල් විල් එක මේ ගැටලු විසඳා ගන්නට තිබිච්ච අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඒ වගේම තමයි සමහර දූෂිත නිලධාරිනුත් මේ ක්‍රමවලට සම්බන්ධ වෙලා හිටියා. නමුත් වර්තමාන රජයේ ගරු නියෝජක කතානායකතුමනි ක්‍රමවේදය තමයි zero tolerance for corruption, වංචාවට දූෂණයට තියෙන ඉඩ අයින් කරනවා වගේම කාර්යක්ෂමතාවය වැඩි කරන්නට රට ඩිජිටල් කරණයට ගෙන යන ගමනත් සමග එකතු වී යන ගමන තුලින් මේ ගැටලුව විසඳ ගන්නට. ඒ කියන්නේ දින 45ක් ඇතුළත අවශ්‍ය කරන රිෆන්ඩ් එක දෙන්නට මේ තුලින් ක්‍රයිටීරියා බේස් ඉන්ඩිවිජුවල් ඩිස්ක්‍රෙෂන් බේස් නෙමෙයි ගරු නියෝජක කතානායක තුමනි ක්‍රයිටීරියා බේස් ක්‍රමවේදයක් රිස්ක් එක හඳුනා ගැනීමට සහ රිෆන්ඩ් එක ලබා ගැනීම සඳහා මේ තුලින් අපි බලාපොරොත්තු වෙනවා.
ඔබ වහන්සේ සූර්යපර්ම your time is up.
Just 30 seconds for me please. Okay. So මේ ක්‍රමවේදය තුලින් අපි බලාපොරොත්තු වෙනවා නැවත වතාවක් ලංකාවේ මේ අපනයන කරුවන්ට ව්‍යාපාරිකයන්ට ඒ විශ්වාසය ගොඩනගන්නට අවස්ථාව අපි විසින් සූදානම් කරලා දෙනවා කියලා. එකක් තමයි විනිවිද භාවයක් තියෙන වැඩපිළිවෙලක් තියෙනවා. දෙවැනි එක තමයි කාර්යක්ෂම ඩිජිටල් ක්‍රමවේදයක් තියෙනවා. විශේෂයෙන්ම වැදගත් ක්‍රමය තමයි තුන්වැනි එක එසේ අය කරගන්නා බදු වංචාවන්ට දූෂණයන්ට අනුව රජයෙන් එළියට යන ගලාගෙන යනවා වෙනුවට අය කරගන්නා හැම රුපියලක්ම රටේ සංවර්ධනය වෙනුවෙන් භාවිතා කරන්නට අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නට සූදානම් වෙනවා කියන එක අපේ ඉතුරු සාකච්ඡාවලදී අපි මේකට අවශ්‍ය තව කරුණු මැදිහත් වුණොත් ඉදිරිපත් වුණොත් අපි ඒකට අවශ්‍ය ඉදිරියේදී පිළිතුරු ලබා දෙන්නම්. බොහොම ස්තුතියි කාලය ලබා දුන්නට.